ඊළඟට ගරු ධර්මප්‍රිය විජේසිංහ මන්ත්‍රීතුමනි, ඔබතුමන්ට විනාඩි 11ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දින ගරු මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලද මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය පිළිබඳව ගරු කෞශල්‍ය ආරියරත්න මන්ත්‍රීතුමිය විසින් යෝජනා කරන ලද කල්තැබීමේ විවාදය මෙහි මේ ඉදිරිපත් කරද්දිම කෞශල්‍ය මන්ත්‍රීතුමිය ප්‍රකාශ කරා, මේක එවගේම ඇමතිතුමත් ප්‍රකාශ කරා, මේක නීතිමය අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීමක් ඊළඟ අයවැය ඉදිරිපත් කිරීමට පෙර. නමුත් අපි දිගටම දැකපු කාරණේ තමයි විපක්ෂ මන්ත්‍රීවරු ඒ නීතිමය අවශ්‍යතාවයේ නීතිමය කාරණය පසෙ කළා, තමන්ගේ දේශපාලන කාරණා ඉදිරිපත් කරමින් ආණ්ඩුවට මඩ ගහන ආණ්ඩුවට තමන්ගේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම තමයි අපිට දිගින් දිගටම විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දකින්න පුළුවන්කම තිබුණේ. විශේෂයෙන් ගත්තොත් මන්ත්‍රීතුමා මේක මෙවැනි අවශ්‍යතාවයක් රටේ නිර්මාණය වෙන්න බලපාපු මූලික කාරණා කීපයක් අපේ රටේ පහුගිය පාලන කාලවකවානුව තුළ මතුවලා තිබුණා. ඒ පහුගිය පාලනයන් විසින් අපේ රටේ කරන ලද විනාශය වැරද්ද නිවැරදි කිරීම සඳහා වන මැදිහත් වීම තමයි ජාතික ජනබලවේගයේ විදිහට ආණ්ඩුව විදිහට අපි මේ මොහොතේ මේ සිදු කරමින් තියෙන්නේ කටයුතු කරමින් තිබෙන්නේ. විශේෂයෙන් අපි අපේ රටේ අපි රටක් ලෙස ආර්ථිකයක් ලෙස පහුගිය කාලවකවානුව තුළ දකින්න ලැබුණු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ මූලික වශයෙන් මූල්‍ය විනය පිළිබඳ ප්‍රශ්නය. මූල්‍ය විනය පිළිබඳ බරපතල ගැටලු අපේ රටේ නිර්මාණය වුණා. එක පැත්තකින් ජාතික වශයෙන්, අනිත් පැත්තෙන් ප්‍රාදේශීය වශයෙන්ුත් පාලනයන් තුළ මේ මූල්‍ය විනය පිරිහීම සහ මූල්‍ය විනය මූල්‍ය අවභාවිතය කියලා කියන එක ඉහවහා ගිහිලා තිබුණා. ඒක මහ බැංකු හොරකමේ ඉඳන් මහ බැංකුවේ මුදල් වංචා කිරීමේ සිට මහ බැංකු සංචිත වංචා කිරීමේ සිට එක මොහොතක අපේ රටේ විගණකාධිපතිතුමා කියනවා අපේ රටේ ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කරලා තිබුණු මුදල් එක වසරක රුපියල් බිලියන 11න් ඒ රුපියල් බිලියන 11 වියදම් කළා අවසානයේ නැවත විගණනය කරද්දී වත්කම් ලෙස හමුුණේ බිලියන 1.8ක් විතර කියලා, බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් කියලා. ඊතරම් බරපතල මූල්‍ය පිරිහීමක් අපේ රට තුළ දිගින් දිගටම පහුගිය පාලනයන් තුළ දකින්න තිබුණා. ඒක කාලවකවානුවක සිදුවීමක්. එහෙම ගලායෑමක් තුළ තමයි මේ පිරිහීම අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. සෑම පාලනයක් තුළම එවැනි ලක්ෂණයන් අපිට මේ පාලනයන් තුළ දකින්න පුළුවන්කම තිබුණා. එතනින් එහාට ගිහිලා ප්‍රාදේශීය සභාවක් ගත්තත් අපේ රටේ ප්‍රාදේශීය සභාවක් ගත්තත් ප්‍රාදේශීය සභාව තුළ ඒ මුදල් වියදම් කරද්දී රාජ්‍ය මුදල්, ප්‍රාදේශීය සභාවේ මුදල්, ජනතා මුදල්, මහජන මුදල්, බදු මුදල් වියදම් කරද්දී ඔවුන් එලිපිට ප්‍රකාශ කරන්න, එලිපිට කතා කරන්න පටන් ගත්තා සෑම ව්‍යාපෘතියකින්ම 5%ක් ගන්න ඕන කියලා කිව්වා. 5%ක් මන්ත්‍රීවරයාට කොමිස් එකක් ගන්න ඕන කියලා. එතෙන්ට මේ මූල්‍ය විනය පිරීලා තිබුණේ. ඒ නිසා අපේ රටට නැවත ප්‍රතිසංස්කරණයක් වුමනා වෙලා තිබුණා. අන්නේ ප්‍රතිසංස්කරණීය අවශ්‍යතාවය තමයි ආණ්ඩුවක් ලෙස මේ අපි ඉෂ්ට කරන්න සූදානම් වෙලා තියෙන්නේ. අපි මේ කරමින් ඉන්නේ ඒක. එක පැත්තකින් මේ මූල්‍ය විනය පිරිහීම, අනිත් පැත්තෙන් අපේ රටේ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. ආණ්ඩුව කරන්නේ, රාජ්‍ය කරන්නේ මන්ත්‍රීවරු, එහෙම නැත්නම් තමන් බලය පවරපු ඒ රාජ්‍ය තාන්ත්‍රිකයින් කරන්නේ මොනවද කියලා රටේ ජනතාව දන්නේ නැහැ. ජනතාවට සංගවලා ජනතා මුදල්, ජනතා දේපල අවභාවිතා කරපු පාලනයක් තමයි අපි පහු කරලා ඇවිල්ලා තියෙන්නේ. එක පැත්තක එහෙම ලක්ෂණ, අනිත් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්න තිබුණා, බරපතල ගැටලු. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අංශ ගොඩක් තිබුණා. එකක් තමයි පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්න ජනතාවට තමන්ගේ නිදහසේ ජීවත් වීම සඳහා වන අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් අපේ රටේ තිබුණා ඒ වගේම ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය බරපතල විදියට අවභාවිතා කළ තිබුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ආර්ථික ශේෂ්ත්‍රයේ බරපතල විදියට අවභාවිතා කළ තිබුණා පාලකයන් විසින් බලධාරීන් විසින් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහුණු අහිමිවුණු ජනතාවක් අපේ රටේ හිටියා ඒක අපේ ආර්ථිකයට බරපතල ලෙස බලපෑවා ජනතාව ආර්ථිකයෙන් පිටමං වෙලා හිටියේ පිටමං කරලා හිටියේ ඒක අනිත් පැත්තට ආර්ථිකයට බලපානවා ආර්ථිකයේ වර්ධනයට එහෙම විනාශයක් අපේ රටේ සිද්ධ වෙමින් තිබුණා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්න ළඟට තොරතුරු පිළිබඳ ප්‍රශ්න අපේ රටේ තොරතුරු පිළිබඳ බරපතල ගැටලු ප්‍රමාණයක් නිර්මාණය වෙලා තිබුණා ඒ තොරතුරු නිර්වද්‍ය නැහැ කියලා කියන බරපතල ගැටලු අපේ රටේ නිර්මාණය වෙලා තිබුණා ඒක මොහොතක ඔබට මතක නම් එක මොහොතක මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් හෝ එහෙම නැත්නම් අමාත්‍යවරයා හෝ එක මොහොතක ප්‍රකාශ කරනවා ආර්ථික වර්ධන වේගය එයාට ඕන විදිහට හදන්න ඕන කියලා. එයා නිශ්චිත ඉලක්කමක් කියලා කියනවා මේකට ආර්ථික වර්ධන වේගය සකස් කරලා දෙන්න කියලා. එතෙන්ට ඒ වෙනකන් අපේ රටේ තොරතුරු පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තිබුණා. ඒ නිසා තොරතුරු නිර්වද්‍යන රාජ්‍ය තොරතුරු ඒක අපිට ආණ්ඩු බලය ගත්තට පස්සේ බරපතල ලෙස දැනෙන්න පටන් අරගෙන තිබුණා. අපි සැලසුම් කරණයට යද්දී අපි සමහර දේවල් අපේ රටේ රාජ්‍යාන්තරයේ තියෙන තොරතුරු අරගෙන දේවල් සැලසුම් කරන්න යද්දී අපිට රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් ආපු කාරණේ තමයි අපේ දැනට අපි ළඟ තියෙන තොරතුරු 70%ක් විතර බොරු කියලා. 70%ක් විතර ඒ තොරතුරු බොරු. නිර්වද්‍ය නැහැ කියලා. එනිසා නැවත අලුතින් තොරතුරු මත මේ සැලසුම් කරනවා මිස මේ තොරතුරු මත සැලසුම් කළා අපිට ඉදිරියට යන්න බෑ කියන එක ඒ සමහර නිලධාරීන් අපට කියන්න පටන් ගත්තා. එවැනි තත්ත්වයකට අපේ රට ඇද වැටිලා තිබුණා. එවැනි ගමන් මගක ඇවිල්ලා තමයි අපිට මෙවැනි තත්ත්වයකට අපි මූණ දෙන්න මෙවැනි ආර්ථික අර්බුදයකට අපි මූණ දෙන්න පටන් අරගන්නේ. අපි බලය ගන්න වෙලාව වෙනකොට විශේෂයෙන් 2022න් පසු 2022ට පසු අපේ රටේ ආර්ථික බරපතල ආර්ථික කඩාවැටීමකට ලක්වෙන්නේ මෙවැනි ගමන් මගක් තුළ ඉස්සරහට අපේ රටේ පාලනයෙන් ආපු නිසා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ආර්ථික කඩාවැටීම අපිට හමුවෙන්නේ. එතනින් පසු එවැනි පාලනයන් අවසන් කළ නව පාලනයක් ස්ථාපිත කරාට පස්සේ ඒ අලුත් පාලනයට අලුත් ආණ්ඩුවට අලුත් රාජ්‍යයට පැවරෙන කාර්යය තමයි මේ නිර්වද්‍ය නොවන රාජ්‍ය නැවත නිවැරදි රාජ්‍යයක් බවට පත් කරන්නේ. නිර්වද්‍ය නොවන රාජ්‍ය නැවත නිවැරදි රාජ්‍යයක් බවට පත් කිරීම අපිට පැවරෙන අපේ ආණ්ඩුවට පැවරෙන කාර්යයක්. අන්නේ අවශ්‍යතාවය ඉෂ්ට කිරීමේ මූලික ක්‍රියාදාමයන්ගෙන් එකක් තමයි අපි අද මේ කරමින් ඉන්නේ. අපි අද මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමින් ඉන්නේ. අපේ ආර්ථික ගමන් මග එහෙම නැත්නම් අපේ ආර්ථික සැලසුම් ඉදිරියට අරගෙන යද්දී වාර්ෂිකව අපි ඉදිරිපත් කරන අයවැය ප්‍රකාශය අන්නේ අයවැය ප්‍රකාශය සකස් කරද්දී ඒ අයවැය ප්‍රකාශය කුමන ආකාර විය යුතුද කියලා කියන එක පිළිබඳව තමයි අපි අද මේ කතා කරමින් ඉන්නේ. සමහර මන්ත්‍රීවරු අපේ විපක්ෂ මන්ත්‍රීවරු කතා කරද්දී ඔවුන්ගේ පැත්තෙන් මතුණා මේක ඇතුලේ මේ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය ඇතුළේ මේක නිර්මාණශීලී නෑ කියලා. ඒක නිර්මාණශීලී ප්‍රකාශයක් නෙමෙයි. මේක නීතිමය අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීම. මේක නිර්මාණශීලී ප්‍රකාශය. මේක නිර්මාණශීලීත්වය හමු වෙන්නේ අපි අයවැය ඉදිරිපත් කරන වෙලාවට. මේක නිර්මාණශීලී කටයුත්ත හම්බෙන්නේ අයවැය ඉදිරිපත් කරන වෙලාවට. මේක නිර්මාණශීලී ක්‍රියාවලියක් නෙමෙයි. මේක නීතිමය අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීමක් පනතට අනුව. එනිසා සමහර වෙලාවට සමහර මන්ත්‍රීවරු ඕනෑම දෙයකට තමන්ගේ මතය ඉදිරිපත් කිරීම සඳහා තමන්ගේ වචන කීම සඳහා හුරු වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් තමයි අපි අද මේ විපක්ෂ මන්ත්‍රීවරු තුලින් දකින්න තියෙන්නේ. සමහර මන්ත්‍රීවරු ගත්තොත් තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න බැරි වෙච්ච පාපයට සමහරෙක් කන්ටේනර්ස් වල ඉල්ලන අවුරුද්ද මේ මාස ගණනාවක් තිස්සේ මට හිතෙන්නේ එක මන්ත්‍රීවරයෙක් ඉන්නවා ඔහුට පාර්ලිමේන්තුවේ කතාවක් ආවොත් මිනිහා කතා කරන්නේ කන්ටේනර් ගැන කන්ටේනර් 325ක් ගැන. ඇත්තටම මට හිතෙන්නේ එයාට තියෙන මේ කන්ටේනර් 325 එළියට යෑම නෙමෙයි කන්ටේනර් එක තියෙන ප්‍රශ්නයක් තියෙන මං හිතන්නේ. එයාගේ වචනයක් පිට වුණොත් කන්ටේනර් එක මන්ත්‍රීවරයෙක් තව මන්ත්‍රීවරයෙක් මේවා නිර්මාණශීලී නැහැ. එයා හිතනවා එයා තමයි මාර නිර්මාණශීලියා කියලා. මේ වගේ වම් පැත්තෙන් ඉන්නවා. ඊට පස්සේ තව මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කරනවා නඩු ගැන. එයාට තියෙන ප්‍රශ්නේ තමයි නඩු. එයාට පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්නේ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක්ද, එහෙම නැත්නම් ආයවැයද, එහෙම නැත්නම් තව වෙන පනතක්ද කියන එක අදාළ නැහැ. එයාට තියෙන එයාට අදාළ වෙන්නේ වෙන මොකුත් නෙමෙයි. එයාට අදාළ වෙන්නේ නඩු. හේතුව තමයි එයාට බලපාන නඩු ප්‍රමාණයක් එළිය තියෙනවා. එයින් නිදහස් වීම සඳහා ඒ වෙනුවෙන් මොන හරි මතයක් සකස් කිරීම සඳහා වන කරුණු ඉදිරිපත් කරමින් තිබුණේ. එවැනි කරුණු තමයි මේ විපක්ෂ මන්ත්‍රීවරු ඉදිරිපත් කරමින් තිබෙන්නේ. එනිසා අපි හිතනවා මේ අපි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අපේ ආණ්ඩුවේ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා විසින් අද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රකාශ කරන ලද මේ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය කියලා කියන්නේ නෛතික අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීම. ඒ මත පදනම්ව මේ රට වෙනස් කරලා අලුත් කරලා අලුත් දිශාවකට රැගෙන යන වැඩපිළිවෙල අපි සහතික වශයෙන් ඉදිරියට අරගෙන එනවා. ඒ මත පදනම් අපි මේ රට ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීම සඳහා ගමන් කරනවා කියන ප්‍රකාශය කරන ගමන් මගේ අදහස් දක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි.
සිතිකරු මාත්‍රිතුමනි.